සාහිත්‍ය සම්භාෂණ පොතපත දෙසහෙලන විමසුම් මැස.
හොඳයි, එහෙමනම් දැන් අපි තවත් මාසයකට පස්සේ හමු වෙනවා. ඔබව ඔස්ට්‍රේලියාවේ සිටින අපේ තවත් ලේඛකයෙක් හෝ ලේඛිකාවක් ඔබ හමුවට අරගෙන එන්නට තවත් ග්‍රන්ථ නිර්මාණයක් සමගින්. අද අපි එකතු කරගන්නේ මෙල්බර්න් වාසී තවත් අපේ ලේඛිකාවක්. ඇගේ ග්‍රන්ථ දෙකක් පිළිබඳව අපි මීට කලින් කතා බහ කරලා තියෙනවා. ගිනි අවි අය රෝස මලයි කියන යොවුන් නවකතාව සහ ටිකිරි හඳයා කියන ළමා නවකතාව. ඉන් අනතුරුව අපි නැවත වතාවක් ඇව සම්බන්ධ කරගන්නවා අද වැඩසටහනට. ඇය මෙල්බර්න් වාසි ලේඛිකා විනීතා විජේරත්න. ඇය ලේඛිකාවකට අමතරව ප්‍රජාපුවත් පත්වලට සම්බන්ධව එයට ලිපි සපයනවා. ඒ වගේම සිංහල භාෂා පාසල්වල භාෂා ගුරුවරියක් විදිහට කටයුතු කරනවා. මිහිඳු ළමා පදනම හරහා දූදරුවන් එක්ක සමීපව වැඩ කටයුතු කරනවා. මේ වගේ නන්විධාකාරයෙන් අපේ ප්‍රජාවට සමීපලා සිටින තැනැත්තියක්. ඇගේ අපූරු චාරිකාව 1-2 කියන ආකාරයට ළමා ග්‍රන්ථ දෙකක් තමයි අතින් මෑතකදී රචනා වුණේ. ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහසෑය කියන ළමා කතා දෙක. මේ කතා දෙකට පාදක වන්නේ අපේ ඓතිහාසික ශ්‍රී මහා බෝධි රජාණන් වහන්සේ සහ රුවන්වැලි මහසෑය රජාණන් වහන්සේ හා සම්බන්ධ ඉතිහාසගත තොරතුරු ළමා කතාන්තරයක් ආකාරයෙන් ළමා මනසට සමීප කිරීම. ඉතින් මෙවැනි වූ ළමා කතාන්තරවල තියෙන හරය සහ එවැනි ළමා කතාන්තර ලියවීම පිළිබඳව අද අපේ කතාබහ යොමුවන්නේ සාහිත්‍ය සම්භාෂණ තුළින්. සුපුරුදු පරිදි අපේ හිතවත් මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේද්‍රසිංහ සම්බන්ධ වෙලා ඉන්නවා අද වැඩසටහනට. ජගත්, අයිබුවන්.
අයිබුවන් දිලක්ෂී.
ඔව්, අපිට මාසයක් ජගත්ව මග ඇරුණා. මසක් හැර මසක් නේ අපි මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. අපි අවසාන වතාවට සම්බන්ධ වුණේ අප්‍රේල් මාසේ. එහිදී අපි අවධානයට ලක් කළේ මෙල්බර්න් වාසී සිසිර දිසානායක විසින් රචිත වික්ටර් ගී විමර්ශන නැමැති වික්ටර් රත්නායකයන්ගේ ගීත විමර්ශන කෘතිය පිළිබඳවයි. එයත් අපි මේ අවස්ථාවේදී මතක් කරනවා. අපගේ වෙබ් අඩවියේ තාමත් තියෙනවා එම සාකච්ඡාව. ජගත්, අපි මේ එහෙමනම් අද සාකච්ඡාවට යමු. ජයශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහසෑය නමින් මේ ලියවිලා තියෙන කතා දෙක පිළිබඳව ළමා කතා ආකෘතිය පැත්තෙන් ගත්තත් ඔබේ ආකල්පය මොකද්ද?
ඇත්තටම විනීතා කියන්නේ පළපුරුදු ලේඛිකාවක්. ඇය අතින් මම හිතන්නේ මේට කලින් පොත් 11ක් ලියවිලා තියෙනවා. මේ පොත් අතර ඇගේ විශේෂ දක්ෂතාව තියෙන නැත්තම් ඇගේ වැඩි අවධානය යොමු වෙන්නේ ළමා කතා කෙරෙහි කියන එක තමයි අපේ අවධානය. මම හිතන්නේ මේකට හේතු වෙන්නේ ඇය වැඩි වශයෙන් ළමයින් සමග කටයුතු කිරීම වෙන්නට ඇති. මොකද ඇය විවිධ සමාජ කටයුතු වලදී ළමයින් සමග කටයුතු කරනවා. ඒ නිසා ඇගේ වැඩි අවධානයක් තියෙනවා මේ ළමා සාහිත්‍ය කෙරෙහි. මෙන්න මේ අලුත් නැගේම අලුත් පොත් දෙක, අපූර්ව චාරිකාව 1 ශ්‍රීමා බෝධින් වහන්සේ කියන පදනම් කරගෙන ලියවිච්ච පොතත්, අපූර්ව චාරිකාව 2 රුවන්වැලි මහසෑය පදනම් කරගෙන ලියවිච්ච පොතත් කියන පොත් දෙක ගත්තහම ඇය උත්සාහ කර තිබෙන්නේ ළමා කතා ආකෘතිය තුළ ඉඳිමින් යම්කිසි ඉතිහාස කතාවක් පිළිබඳව පාඨකයා දැනුවත් කරන්නට, ළමයින් දැනුවත් කරන්නට. ඉතින් ඒ සඳහා තමයි ඇගේ මේ උත්සාහය යම්කිසි කතාවක් අපේ දරුවන්ට ඉදිරිපත් කිරීම සඳහා ඇය යොදා ගන්නා උපක්‍රමයක් තමයි ළමා කෘති ආකෘතිය.
ඔව්, ඇත්තටම දැන් අපි සාමාන්‍ය වශයෙන් ගත්තොත් එහෙම ළමා සාහිත්‍යයක් මේ කොයි වගේ ආරක් ගත යුතුද?
ළමා සාහිත්‍ය කියන එකට හරියට නිර්වචනයක් කරනවා නම් අපිට විශාල ලෙස කතා කරන්නට වෙනවා. ළමා සාහිත්‍යයක මූලික අරමුණ වෙන්නේ දිලෘක්ෂේ ළමා මනස වර්ධනය කිරීම, ළමයින්ගේ පෞරුෂය වැඩි වීම, ළමයින්ව ගොඩ නැගීම. මෙන්න වගේ කරුණු කාරණා ගොඩක් ළමා සාහිත්‍යයට පදනම් වෙනවා. මේ සඳහා ළමා සාහිත්‍යයට යොමු වෙන ලේඛක ලේඛිකාවන් තුළ විශේෂ සංයමයක්, විශේෂ හැදෑරීමක්, විශේෂ අවධානයක් තිබිය යුතු වෙනවා. අපේ ඉලක්ක පාඨකයා කවුද කියන එක, අපේ ඉලක්ක පාඨකයා ළමයි නම් ඒ ළමයින්ට ගැළපෙන ආකාරයේ දේවල් අපි කතා කරන්නට ඕනේ. මම හිතන්නේ ඒ ගැන කතා කල්පනා කරනකොට අපට හිතෙනවා විනිතාට ඒ පිළිබඳව යම්කිසි අවබෝධයක් තිබෙනවා. මොකද ඇය ළමයින් සමග කටයුතු කරන ලේඛිකාවක්, ළමයින්ගේ මනස පිළිබඳ ඇයට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා ඇය පරිස්සම් වෙනවා ළමයින්ට ඉදිරිපත් කළ යුත්තේ මොනවාද කියන කාරණය. ඉතින් ඒ වෙනුවෙන් ඇය දරන මේ උත්සාහය තමයි අපූර්ව චාරිකාව 1 සහ අපූර්ව චාරිකාව 2 කියන්නේ. මෙතෙන්දී මා දකින දෙයක් තමයි මේ කෘති දෙක ගත්තාම දිල් රුක්ෂි, මම මේ කෘති දෙකේ සාහිත්‍ය පැත්තට යන්නට උත්සාහ කරන්නේ නැහැ. මොකද විනීතගේ අරමුණ වෙලා තින්නේ සාහිත්‍ය පිළිබඳ වැඩි අවධානය යොමු කිරීම නොවේ කියන එක අපට පැහැදිලිව පේනවා. අපට පැහැදිලිව පේන දේ තමයි විනිතාගේ අරමුණ වෙලා තිබෙන්නේ මේ කෘති දෙක හරහා අපේ දරුවන්ට අපේ ඉතිහාසයේ යම් යම් දේවල් කියා දීම. ඒ අරමුණ තමයි මේ පොත් දෙකේ යටින් තියෙන්නේ කියලා මට හිතෙන්නේ.
ඔව්, ඇත්තෙන්ම අර මේ ළමා සාහිත්‍යයට යොමු වීමේදී අර අපිට හරබර ගැඹුරු සාහිත්‍ය කරා යෑමෙත් පොඩි ආකෘතිමය වශයෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔබට දැනෙන ආකාරයට ඇයි කොහොමද මේ දැන් මෙරට සිටින ළමා පාඨක පිරිස හසු කරගෙන තියෙන මේ ග්‍රන්ථය හරහා? ඒක ලේසි පාසුකාරිතාවක් නෙමෙයි. බොහෝ දරුවන්ට සිංහල ඇහෙනවා, සිංහල කතා කරනවා, සිංහල කියවන්න බෑ. මේ වගේ නොයෙකුත් බාධක තියෙන පරිසරයක් හමුවේ ඇය ගොඩනගන ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව ළමයින්ට ආදර හිතන ආකාරයට යම් කිසි වූ කතාකෘතියක් ඔබට මොකද හිතෙන්නේ?
මම හිතන්නේ දිල්රුක්ෂිකේ ඉදිරිපත් කරපු කාරණේ හරි වැදගත්. මොකද ඔබ කියන කාරණය හැම විටම අපි කතා කරන දෙයක්. මේ ලියන දේවල් මෙහි ඉන්න ළමයි කියවනවාද කියන ප්‍රශ්නේ අපට හැමතිස්සෙම තියෙනවා. මම ඔබට උදාහරණයක් කියන්නම්. ගිය සති දෙකකට ඉස්සෙල්ලා මම එක්තරා පන්සලක ළමා භක්ති ගීත වැඩසටහනකට සහභාගී වුණා. ළමයි ඉතා විශිෂ්ට ලෙස භක්ති ගීත ගායනා කළා සිංහල. ඉතා හොඳ සිංහල උච්චාරණයකින් ඔවුන් ඉතාම ලස්සනට ගායනා කළා. නමුත් ඔවුන් සිංහල ලියාගෙන තිබුණේ ඉංග්‍රීසි අකුරු වලින්.
ඒ බොහෝ විට සිදුවෙන දෙයක්.
ඉතින් ඉංග්‍රීසි අකුරු වලින් ලියාගෙන තමයි ඔවුන් සිංහල කතා කරන්නේ. ඒ පදනමක් යටතේ, ඒ පසුබිමක් යටතේ අපි සිංහලෙන් ළමයින් වෙනුවෙන් ලියන දෙයක් මේ දරුවන් කියවවා විද කියන ප්‍රශ්නය අපේ හිතේ හැමතිස්සෙම තියෙනවා. මෙතෙන්ද එක දෙයක් තියෙනවා. මේ ළමයි කියවන්නේ නැහැ පැහැදිලි ලෙසම අපි ලියන දේවල් සිංහලෙන්. කියවන්නට ඔවුන්ට තරම් විශ්වාස බොහෝ දෙනෙකුට ශක්තියක් නැහැ. නමුත් එක දෙයක් කරන්නට පුළුවන්, වැඩිහිටියන්ට පුළුවන් ළමයින් වෙනුවෙන් මේ කෘති, මේ කතා ඔවුන්ට කියවා දෙන්නට. ඒ ආශ්‍රයෙන් ඔවුන්ගේ මනස ගොඩනගන්නට හැකියාවක් තියෙනවා කියන එක තමයි මගේ අදහස.
ඔව්, දැන් ඇය මේ ශ්‍රී මහබෝධිය, එතකොට රුවන්වැලි මහසෑය කියන මේ චාරිකා දෙක හරහා ඇය උත්සුක වෙනවා මෙහි සිටින ළමුන්ගේ අපේ පළමු පරපුර මෙහෙට අරගෙන ආපු අපේ සංස්කෘතික දායාද, ඒ කියන්නේ අපේ ආගම ධර්මය, ඒ සම්බන්ධව තියෙන ශ්‍රද්ධාව, ඉතිහාසය පිළිබඳව තියෙන දැනුම, ආකල්පය, ඓතිහාසික තොරතුරු පිළිබඳව තියෙන එක එක්කෙනා සතුව තියෙන පරිචය, මේවා තවදුරටත් කුළු ගන්වන්න ඇයි මේ කතාව තුළින් උත්සාහ කරනවා? ඇයි කොච්චර සාර්ථකද ජල?
ඇය සෑහෙන පර්යේෂණයක් කරලා තිබෙනවා. ඇය ඉදිරිපත් කරන කරුණු පිළිබඳව ඇය දැනුවත්. ඒ හැදෑරීම තුලින් ඇය එකතු කරගත් කරුණු කාරණා තමයි ඇය මේ පොත් තරහ දරුවන්ට ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ. මම හිතන්නේ ඒ අතින් විනීත සාර්ථකයි.
ඔව්, අපි දැන් ගත්තොත් එහෙම ඇගේ භාෂා ශෛලිය කොච්චර ළමයින්ට සමීපලා තියෙනවද ඔබට මොකද හිතෙන්නේ ලේඛකෙක් විදිහට?
ඔව්, ඇත්තන විනීත උත්සාහ කරන්නේ ඉතාම සරල භාෂා ශෛලියකින් ළමයින්ට සමීප වෙන්න. ඇගේ කතා ශෛලිය ගත්තාම ඇය කතා කරන භාෂාවෙන් බොහෝ විට ලියන්නට උත්සාහ කරන්නේ ළමයින් වෙනුවෙන්. ඈත අහසේ හඳ මාමා සුදස සුදේ බැබලෙනවා. රත්තරන් පාටට දිලිසෙන තරු හඳ මාමා වටකරගෙන හරිම ලස්සනයි. ඒ වගේ සරල සුගම භාෂාවක් ඇය පාවිච්චි කරනවා ළමයින් වෙනුවෙන්. ඇය උත්සාහ කරන්නේ නැහැ ව්‍යාකරණ අනුකූලව ලියන්නටවත්, ව්‍යාකරණ වලට අනුගත වෙන්නටවත් උත්සාහයක් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඇය අපි එදිනෙදා කතා කරන භාෂාවෙන් ලියන්නට උත්සාහ කරනවා. ළමයින් ගැන කල්පනා කරනකොට ළමයින්ට සමීප වෙන්නට මේක එක උපක්‍රමයක් වෙන්නට පුළුවන්.
ඔව්, දැන් ඒ වගේම ඇය ඇගේ ළමා කතා තුළ බොහෝ විට යොදා ගන්නා උපක්‍රමයකුත් මම මෙහිදී දකිනවා ජගත්. අපිට මතක අපි ටිකිරි හඳයා ළමා නවකතාව පිළිබඳව කතා බහ කරද්දී එතෙන්දී අපි ප්‍රශ්න කළා ඇත්තටම අපේ ශ්‍රාවකයන් තත් අපි මේ ප්‍රශ්නේ ලබා දුන්නා. එහිදීත් ඇය යොදාගත්ත එක්තරා උපක්‍රමයක් තමයි මේ ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ සිටින දරුවන් අතර යම් කිසි සම්බන්ධයක් ඇය ගොඩනගනවා. දැන් මෙහිදීත් ඇය කරනවා උදාරියක්කයි මේ උදාරයි කියන චරිත දෙක අරගෙන ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට ගිහිල්ලා එන දරු පිරිසක එකතු කරගෙන ඒ දෙක සමීප කරලා ඇය මේ කතාව ගොඩනගනවා. දැන් එතකොට ආකෘතිමය වශයෙන් ඇය උත්සාහ කරන්නේ ලංකාවත් ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකේය පසුබිමක් සහිත දූ දරුවන් අතරත් තියෙන මේ යම් කිසි පාලමක් ගොඩනගන්න. ඇත්තටම කතාවක් තුළින් ඉතිහාසගත තොරතුරු දෙන ගමන් සංස්කෘතිකමය අතින් පාලමක් තැනීම, එතකොට දරුවන්ට තොරතුරු ලබා දීම, තොරතුරු සන්නිවේදන, මේ වගේ බොහොමයක් දේවල් ලගේ මේ පොතෙන් සිද්ධ වෙනවා. රචිකාවක් විදිහට ඇය කොතරම් දුරට ගිහිල්ලාද?
ඇත්තටම දිල්රුක්ෂි කියපු කාරණය හරියටම හරි. ඇය හැම විටම සම්බන්ධ කරන්න උත්සාහ කරනවා ඕස්ට්‍රේලියාවේ දරුපරු සහ ලංකාවේ දරුපරු. මේකේ සංගවිච්ච දෙයක් තියෙනවා. ඇය නොකිය කියන දේ තමයි ශ්‍රී ලංකාවේ ඉතිහාසය කියන්නේ ශ්‍රී ලංකාවේ ළමයින්ගේ ඉතිහාසය පමණක් නොවේ. ශ්‍රී ලංකාවේ ඉතිහාසය කියන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ශ්‍රී ලංකික දරුවන්ගේත් ඉතිහාසය. ඒ නිසා ඒක වෙන් කරන්නට බෑ. ඒ දෙක එකට යන්නට ඕනේ. එන්නේ කාරණේ තමයි මම හිතන්නේ විනිත හැම විටම තහවුරු කරන්න උත්සාහ කරන්නේ මේ සම්බන්ධ කිරීම තුළින්. මේ ඉතිහාසය අපි හැමතෙම පොදුයි කියන කාරණේ.
ඔව්, උදාර උදාරි ඇතළු ගමේ සිටින පිරිස ශ්‍රී මහ බෝධි රජාණන් වහන්සේ සහ රුවන්වැලි මහසෑ රජාණන් වහන්සේ නරඹන්නට යනවා. ඒ අතරතුරේදී ළමයි යම් යම් ප්‍රශ්න කිරීම කරනවා. ඒ හරහා මේ සිද්ධස්ථාන දෙක ආශ්‍රිතව තියෙන ඉතිහාසගත කරුණුත් ඇහි මේ ළමා පොත් දෙක හරහා අපිට අරගෙන එනවා. හොඳයි, දැන් පොතේ කතුවරිය විනීතා විජේරත්න මහත්මිය අපිත් එක්ක ඉන්නවා SBS සිංහල මැදිරියේ. ආයිබෝන් විනීතා.
ආයිබෝන් දිලරුක්ෂි.
හොඳයි, දැන් ඇත්තටම මීට කලිනුත් අපි සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයෙන් ඔබේ ළමා කෘති කිහිපයක් පිළිබඳව අපි අවධානයට ලක් කළා. අන්තිමටම අපි කතා බහ කළේ ටිකිරි හඳ ඔබේ කෘතිය පිළිබඳව. ඊට අමතරව ඔබගේ ළමා පොත් ගත්තු තින්හිම කැංගරු හදිය, කැංගරු ගීතය, අසිරිමත් අවුරුදු දාව, සිරිලක සිරි, මේ වගේ කතාන්තර අපිට මතක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ මෙල්බන් වාසි ජනතාව හඳුනන ළමයින් සමග බොහෝ සමීපව කටයුතු කරන කෙනෙක් විදිහට විවිධ මාධ්‍ය ඔස්සේ, ලේඛන කලාව විතරක් නෙමෙයි ගුවන්විදුලියේ රූපවාහිනිය. ඇත්තටම විනීතා, මේ ළමයින්ට ආමන්ත්‍රණය කිරීමේදී ඔබ විශේෂිත ශෛලියක් අනුගමනය කරනවා. මම කැමති ඒ පිළිබඳව ටිකක් කතා බහ කරන්න.
ඇත්තටම දිල්රුක්ෂි, කුඩා ළමුන්ගේ හදවත ස්පර්ශ කරනවා කියන්නේ විශාල වගකීමක්. මොකද මුළු අනාගතෙම රැඳිලා තියෙන්නේ කුඩා දරුවාට දෙන පෝෂණය මත. ආහාර හෝ ගතිගුණ හෝ අපේ ගුණධර්ම හෝ ඒව මත තමයි යහපත් පුරවැසියෙක් බිහි වෙන්නේ. ඉතින් මම කල්පනා කළා අපිට යහපත් පුරවැසියන් ලෝකයට අත්‍යවශ්‍ය නිසා මම ලබාගත්තු ඉගෙනීමෙන්, මම ලබාගත්තු දැනුමෙන් ඒ පුංචි ළමයින්ව හොඳට පෝෂණය කළා හොඳ පුරවැසියන් කිරීමට.
හොඳයි, දැන් ඇත්තටම ඔබගේ මේ කතුවරියගේ පෙරවදනේ හරි අපූරු කතාවක් ඔබ කියවනවා අපේ පාඨකයාට. මොනරාගල දිස්ත්‍රික්කයට ඇත් කුකුරම්පොළ කුකුළුවා විහාරස්ථාන දහම් පාසල ඉතාමත්ම දුෂ්කරතා හමුවේ සිප්සතර හදාරමින් සාර්ථක ලෙස කුසලතා ඔප්නංවාගත් අපේම දිරිය දූ දරුවන් සමූහකගේ දක්ෂතා දුටු මොහොතේ මාසිතේ පහළ වූ උතුම් සිතුවිල්ලක් මේක කියලා. ඇත්තටම මේ ඊට පස්සේ ඔබ විග්‍රහ කරනවා මේක ඔබ කොහොමද ප්‍රායෝගිකව ඔබගේ මේ ලේඛන කලාවත් එක්ක සම්බන්ධ කරගෙන මේ සත්කාරය කරන්න කියලා. ඇත්තටම මේ අත්දැකීමත් පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ විනීතා.
ඔව්, ඇත්තටම දිල්රුක්ෂි, මට ආරාධනාවක් ලැබිලා ලංකාවට ගිය මොහොතක ඔය මේ කුකුළුවා විහාරස්ථානයයි දහම් පාසල පාසල ඒ තුනම එකම ඒ ස්වාමීන් වහන්සේ විසින් තමයි පාලනය කරගෙන යන්නේ. ඉතින් මට ආරාධනාවක් ලැබුණා ඒ ළමයින්ගේ යම් උත්සවයකදී ළමයිව ආමන්ත්‍රණය කරන්ඩ මිහිඳු උපදනම නියෝජනය කරමින් එන්න කියලා. පළවෙනි දවසේම මම දුටුවා ඒ ළමයි නොයෙකුත් කම්කටොළු මැද්දේ ශිප් සතර හදාරන හැටි. ඒ වගේ මේ ළමින්ගේ දක්ෂතා මම දැක්කා. විශේෂයෙන් සංගීතයේ సౌందර්ය පැත්තෙන් බලනකොට හුඟක්ම දක්ෂතා තියෙන කුඩා දරුවන් බොහෝමයක් ඒ ගමේ ඉන්නවා. ළමින්ගේ දක්ෂතා ඔස්සේ අපි ළමයිව දිරිගන්නමු කියලා තමයි సౌందర్యාත්මක පැත්තෙන් දැන් సౌందర్య විශ්වවිද්‍යාල ළමයි කීප දෙනෙක් මේ අවුරුද්දේ තේරිලා තිනවා. ඒ පැත්තෙන් අපි මෙල්බන් වල ඉඳන් අත දෙනවා ශිෂ්‍යත්ව ක්‍රමයක් හදලා දීලා. ඒ වගේම මම මේ පොත් අලෙවි කරලා ගන්න මුදල් වලින් පුස්තකාලය, ධාතු මන්දිරය වගේ ධර්ම පරිශ්‍රයක් හදලා දීලා. ඉතින් ඒවායේ ප්‍රගතිය දක්නට ලැබෙනවා. ඒක නිසා තමයි මම තවදුරටත් මේ වගේ සත්ක්‍රියාවක් දිගටම කරගෙන යනවා කියලා මේ තීරණය කළේ.
විනීත, ඇත්තට මේකත් විශේෂිත කාර්යයක්. ලේඛකයෙකු හෝ ලේඛිකාවක තමන් සතු ලේඛන හැකියාව සමාජ සත්කාරයන් උදෙසා යොදා ගන්නව අවස්ථාවන් බොහොම විරලයි. ඔබගේ මේ අපූර්ව චාරිකාව 1, අපූර්ව චාරිකාව 2 කියන ග්‍රන්ථ දෙක හරහා ඔබ ළමයින්ට ආමන්ත්‍රණය කළ තියෙන්නේ අපේ අති උතුම් වූ ශ්‍රී මහා බෝධි රජාණන් වහන්සේ පිළිබඳවත්, රුවන්වැලි සෑ මහා සෑ රජාණන් පිළිබඳවත් ඒ ඓතිහාසික කතා වස්තුන් කතාවක් ආකාරයට දූ දරුවන්ට ඒ අත්දැකීම්, පැරණි වටිනාකම්, ඉතිහාසගත කතා මේ හැම එකක්ම ඔබ සමීප කරනවා මේ කතා තුළින්. ඇත්තටම මේක මේ ටිකක් අමාරු කාර්යයක්. කතන්දරයක් කියන්නත් ඕනේ, ඉතිහාස කතා ඇතුළත් වෙන්නත් ඕනේ, ඒක කතා ශෛලියක් ඒ අස්සේ තියෙන්නත් ඕනේ. මේ වගේ නොයෙකුත් කර්තව්‍යන් කිහිපයක් ඔබ පෙළගස්සලා තියෙන මේ ග්‍රන්ථේ. ඔබ කොහොමද මේ අභියෝගය ජයගත්තේ?
ඇත්තටම දිල්රුක්ෂි, මගේ ඔය මේ රුවන්වැලි මහා චෛත්‍ය රාජයයි ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගැන ලියපු පොත් එක 13-14 වෙනි පොත් දෙක මගේ මුල් කෘතීන් කියවූ මහාචාර්ය දයාරෝහණතු කොරලයාණන්, ඒ වගේ කලාශූරී සතිශ්චන්ද්‍ර ඉදිරිසිංහ මැතිතුමා, සුප්‍රසිද්ධ ලේඛක අපේ උපාලි වනිගසූරිය මහතා, ඒ වගේ හුඟක්ම වියතුන් මාව දැනුවත් කළා මගේ භාෂා විලාශය හුඟක්ම හොඳයි, හරි සුගමයි කියලා. ඉතින් ඇත්තටම ඒ වගේ වියතුන්ගෙන් යම්කිසි ප්‍රතිචාරයක් අහගත් එකත් මට හරි වාසනාවක් වුණා. මම ඒ මගේ සුගම භාෂා විලාශය ළමයි සමග ආශ්‍රය කරලා, ළමයින්ට යන කතා විලාශය, ළමින්ගේ භාෂා රටාව, ඒ වගේ දේවල් අධ්‍යයනය කරලා කුඩා ළමුන්ගේ මනස හඳුරගත්තා මම. ඒ අනුව තමයි රළු විදිහට ඉතිහාසය දීමට නොයා ලස්සන කතන්දරයක් තුළින් ගමකින් පටන් අරගෙන අපූරු චාරිකාවක් යන විදිහට මේ කතා පෙළ මම පෙළ ගැස්සුවේ.
ඔව්, සාහිත්‍ය සම්භාෂණ අපේ විශේෂාංගයෙන් මීට කලින් අපි විනීතා විජේරත්න කතුවරියගේ ග්‍රන්ථ තුනක් සාකච්ඡාවට බඳුන් කරලා තියෙනවා. ගිනි අවියයි රෝස මලයි, මිරිඟු වෙන්නේ හා සහ ටිකිරි හඳයා කියන ග්‍රන්ථ තුන. මේ අප අපි විනිතාගේ කතා බහ කරන්නේ හතරවෙනි කලෙලි බැස්ම ශ්‍රී මහා බෝධි රජාණන් වහන්සේ සහ රුවන්මැලි මහාසෑය පිළිබඳව වන මේ ළමා කතන්දර දෙක. විනිත මෙතරින් අතර වෙන්නද කල්පනාවට මස්ථානය වටේම යන කල්පනාවක් නැද්ද?
නෑ, ඇත්තටම දිල්රුක්ෂි මේක මගේ ව්‍යාපෘතියක්. මොකද කුකුරම්පල කුකුළුවා විහාරස්ථානයේ ධාතු මන්දිරයත් පුස්තකාලයත් ශ්‍රවණාගාරයත් කියන ඒ අඩුපාඩුව මකා දීමට මම මේ තීරණය කළා. තමයි අටමස්ථානය ගැන පොත් පෙළ මේ වගේ ලියාගෙන යන්න තීරණය කළේ. ඉතින් මට මේ මෙල්බන් නුවර ඉතාමත්ම සද්ගුණවත් කාන්තාවන් කීප දෙනෙම මේ සඳහා අත දෙනවා. ඒ තමයි මරීනා එදිරිවීර මහත්මිය, දොස්තර ලක්ෂිකා බෝගොඩ මහත්මිය, නන්දා ගුණවර්ධන මහත්මිය සහ තවත් කීප දෙනෙක්. ඉතින් මේ දිරිගැන්වීමත් එක්කම මම මගේ මේ අටමස්ථානයේ පොත් පෙළම අපේ බෞද්ධ පාඨකයන්ට මම තිළින කරන්නයි සූදානම් වෙන්නේ.
ඔව්, අපූර්ව චාරිකා අංක 183 ශ්‍රී මහා බෝධිය කියන මේ ළමා කතාන්තරේ 15 වෙනි පිටියට මම යන්න කැමති උදාහරණයක් සපයා ගැනීම උදෙසා. මේ දඹදෙණි නගරේ අපිට බොහොම වැදගත් නගරයක්. මේ නගරේ කාලෙකදී අපේ රටේ අගනුවර වෙලා තිබුණා. ඒ 13 වෙනි සතවර්ෂයේ මැද භාගයේ ඉඳලා. මේ නගරයේ රාජධානී විදිහට තෝරාගත්තේ 3 විජයබාහු කියන රජතුමා. ඒ වගේම මේ නගරේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේත් වැඩ ඉඳලා තියෙනවා. මේ කාලේ අපේ සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය අවධිය කියලාත් නම් කළා තියෙනවා. ඔබ අපේ දූ දරුවන්ට අපේ ඉතිහාසය කතාව තුළින්ම රැගෙන එන ආකාරයයි ඒ. ඇත්තටම විනීතා, ඉතිහාසගත සාක්ෂි අනාගත පරපුරට ලබා දීමේදී නිර්වද්‍යතාවය, අලංකාරත්වය දරුවන්ට ඒක කොහොමද කියලා දෙන්නේ කියන කාරණාව ඉතාමත්ම අභියෝගාත්මක කාරණාවක්. ඔබ කොහොමද ඒක මේ ග්‍රන්ථ දෙක තුළදී පරිශීලනය කළේ?
ඒ ස්ථානවලට ගිහිල්ලා මම මගේ දැසින්ම දැකගත්ත ඒ ස්ථාන. ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධ රූපවාහිනී නාලිකාව, රුවන්වැලි මහා චෛත්‍ය රාජයාගේ සාජානන් බලා කියාගන්නේ ස්වාමින් වහන්සේ, පල්ලේ වෙල හේමරතන ස්වාමින්
වහන්සේ,
පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේ, ඒ වගේ ස්වාමින් වහන්සේලා, ඒ වගේ ස්ථාන අවශ්‍යතෙන් මම ගිහිල්ලා ඒවා දැකලා ළමින්ට අවශ්‍ය විදිහට ඒ නටබුන් වල හැටි පවා මගේ ඔළුවට දාගත්තා. මම කොහොමද මම කුඩා දරුවන්ට මේ වෘත්තාන්තයක් මෙහෙම දෙන්නේ, මේ නටබුන් මේ සුප්‍රසිද්ධ ස්ථාන ඇසුරු කරගෙන කියලා. ඉතින් මම ඔහොම හිත ඉන්නකොට ඒ සිතුවිලි ධාරාව ඔස්සේ ඇත්තටම ඒ අභියෝගයේ පිළිගන්න පුළුවන් විදිහට භාෂා විලාසයක් මගේ තුලින්ම ගොඩ නැගුණා. ඒ අනුව තමයි ඉතින් මම ඒ විදිහට කතා ගොඩ නගන්නේ.
ඔව්, මේ ඔබ බොහොමයක් වෙලාට ඔබගේ ළමා කතා හරහා ශ්‍රී ලාංකීය අපේ ලංකාවේ සිටින දූ දරුවනුත් ඔස්ට්‍රේලියාවේ සිටින දූ දරුවනුත් එකට එකතු කරනවා. දැන් මේ ග්‍රන්ථයේත් ඔබේ කාර්යය කළා තියෙනවා. දැන් ඔබේ අත්දැකීම් හරහා ඔබට මොකක්ද කියන්න පුළුවන් මේ වගේ කතාන්තර, මේ සිංහල කතා ඔස්ට්‍රේලියාවේ සිටින අපේ මීළඟ පරපුරේ දූ දරුවන්ට ලැබෙන්නේ කොයි විදිහටද, උන් උකහාගන්නේ කොයි විදිහටද, ලංකාවේ දූ දරුවන්ට මේක කොහොමද ලැබෙන්නේ, ඒ පිළිබඳව අදහස්?
ඇත්තටම දිල්රුක්ෂිය, මම පොතක් එලි දැක්වීමේදී අපේ ශ්‍රී ලාංකික පිරිස බොහෝමයක් මේ සම්බන්ධ වෙනවා. දෙමාපියන් දැනගන්නවා මේ කෘතීන් තුල අන්තර්ගත ඒ අවස්ථාවලදී. ඒ වගේම සිංහල භාෂා පාසල් හරහා, දහම් පාසල් හරහා, ඒ වගේ මම සිංහල භාෂා පාසලක VSL Victorian School of Languages language teacher කෙනෙක් විදිහට සේවය කරනවා. ඉතින් ඒ අවස්ථාවලදී මම අපේ ඉතිහාසය කියන එකත් අපට ළමින්ට දීමට මේ අපේ සිලබස් එකේ අඩංගු වෙලා තියෙනවා. බොහෝ අවස්ථාවල මම මේ වගේ කතන්දර පුංචි ළමින්ට කියලා දෙනවා. ඉතින් ඒ ඔස්සේ ළමයි හරි ආසයි අපේ ඉතිහාසය, ඒ අපේ අතීතයේ තිබුණු සංස්කෘතිය, ඒ ස්වර්ණමය අවධියේ ලස්සන කතන්දර පුංචි හදවත් තුළට උකහා ගන්නට. ඒ අනුව ඉතින් මම ලස්සන පරිසරයක් ගොඩනගෙනවා අපේ ශ්‍රී ලංකාව පිළිබඳව.
හොඳයි, ඇත්තටම අවසාන වශයෙන් කතෝරිය විදිහට මම ඔබගෙන් දැනගන්න කැමතියි විනීත. දැන් මේ ළමා කතාන්තර ළමයින්ට කියාදීමේ වගකීමක් සහ ඔවුන්ට මේවා ප්‍රදානය කිරීමේ වගකීමක් දෙමාපියන් සතුවක් තියෙනවා. එතකොට අපිට මතුවෙන එක්තරා අභියෝගයක් තමයි විශේෂයෙන්ම අපේ මීළඟ පරපුර පිළිබඳව කතා බහ කරද්දී ඇතැම් දරුවන්ට, බොහෝ දරුවන්ට සිංහල භාෂා පාසලට ගිහිල්ලා ඒ නිපුණතාව ලැබිලා තියෙනවා. ඇතැම් දරුවන්ට සිංහල භාෂාව කතා කිරීමට පමණයි පුළුවන්, භාෂාව කියවන්න ටිකක් අපහසු තත්වයක් තියෙනවා. දැන් ඒ වගේ අඩලුහුණුකම් අපහසුතා තියෙන දූ දරුවන්ට කොහොමද මේකේ ප්‍රයෝජනේ ගන්න පුළුවන්?
ඇත්තටම ඒ වගේ දෙමව්පියෝ කීප දෙනෙක් මේ පහුගිය මගේ පොත එලි දැක්වුවාට පස්සේ මා සමග කතා බහ කළා. ඉතින් ඒගොල්ලෝ කියන්නේ ඒ පොත්වල භාෂා විලාසය ඉතාමත්ම සුගම සරල නිසා දෙමව්පියෝ ඒ පොත් කියවලා ළමින්ට ඒ කතන්දර කියලා දෙනවා කියලා. ඉතින් මට හරිම සන්තෝසයි. ඒ වගේ මාධ්‍ය ජාලයකුත් ගොඩනගෙනවා. එතනින් දෙමව්පියන්ගේ ළමින්ගේ සමීප ධාර්මිකතාවේ වැඩි වෙනවා. ඒ වගේම අපේ සංස්කෘතිය පිළිබඳව ආච්චි අම්මලා සියලා ගැන කියා දෙද්දී අපේ නෑකම් ඒ වගේ දේවල් ගොඩ නැගෙනවා ගොඩක්. ඉතින් හුඟක් ධනාත්මක ප්‍රතිචාර තියෙනවා මේ පොත්වලින් ඒ පිළිබඳවත්.
හොඳයි, උදාර සහ උදාරි ඇතුළු ඔස්ට්‍රේලියාවෙන් ගිය දූදරුවන් පිරිසක් එකතු වෙලා ලංකාවේ ශ්‍රී මහ බෝධි රජාණන් වහන්සේ සහ රුවන්මැලි මහසෑ රජාණන් වහන්සේ වන්දනාමාන කරමින් වන්දනා නාඩයත් එක්ක එකතු වෙලා අපේ ඓතිහාසික කරුණු විමර්ශනාත්මකව දැනගැනීමේ කර්තව්‍යකුත් සිදුවෙන මේ කතාන්තර පොත් දෙක, මේ ග්‍රන්ථ දෙක පිළිබඳව අද දවසේදී කතා බහ කිරීමේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ විශේෂයෙන්ම අපේ මීළඟ පරපුර ළමා මනස ආමන්ත්‍රණය කිරීම කියන කාර්යයේදී අපේ ඔස්ට්‍රේලියානු වාසී ලේඛක ලේඛිකාවන් සතු කාර්යභාරය සහ වගකීම පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා දීම උදෙස අප්‍රේල් මාසේ මේක කලේරි බැස මෙල්බර්න් වරදී. ඒ නිසා අපේ විනීත ඔබට සුභාශිංසන අරගෙනෙනවා. අපේ අනාගත පරපුර වෙනුවෙන් ලේඛිකාවක් විදිහට ඔබ කරන්නා වූ මේ සත්කාරය තවදුරටත් සාර්ථක වේවා කියලා.
ඉතින් දිල්රුක්ෂි, බොහොමත්ම ස්තුතියි මට මේ අවස්ථාව මේ SBS ගුවන් විදුලිය හරහා ලබා දීම පිළිබඳව බොහොමත්ම ස්තුතියි.
දැන් මේ සංවාදයට සමන් දෙන ඔස්ට්‍රේලියාවේ සිටින දෙමාපියන්ට, ඒ වගේම මෙහෙට සංක්‍රමණය වෙලා කෙටි කාලිනව ඉන්න ආච්චිලා සියලත් ඉන්න, මේ මොකද්ද මේ විනීතගේ පොත සම්බන්ධයෙන් ඔබට අවසන් වශයෙන් ලබා දෙන්නට පුළුවන් නිගමනය? අපේ අවසාන පරමාර්ථය හැමදාම වගේ ජගත් ඔස්ට්‍රේලියානු වාසී අපේ සිංහල මේ ලේඛක ලේඛිකාවන්ගේ නිර්මාණ කෙරෙහි අපේම ජන සමාජය තුළ යම්කිසි අවබෝධයක් ඇති කරලීම ඔබට මොකද කියන්න පුළුවන්?
මට කියන්න හිතෙන්නේ දිල්රුක්ෂි, දෙමාපියන් මේ කතා දරුවන්ට කියා දිය යුතුයි. මොකද බොහෝ විට මේ දරුවන්ට මේ කතා කියවා තේරුම් ගන්නට බැරි වේවි. නමුත් දෙමාපියන්ට පුළුවන් මේ කතා දරුවන්ට කියා දෙන්නට. අපේ සිංහල භාෂා පාසල්වල ගුරුවරුන්ට, ගුරුවරියන්ට පුළුවන් ඔවුන්ගේ පාඩම් අතරතුරේදී මේ කතා දරුවන්ට කියා දෙන්නට. ඉතින් මම හිතන්නේ ඒ ආකාරයෙන් මේ කතා දරුවන්ට සමීප කරන්නට ඕනි. සමීප කිරීමේ වගකීමක් තියෙනවා අපි හැමෝටම. මොකද අපේ දරුවන් අපේ ඉතිහාසය දැනගෙන ඉන්න එක ඉතා වැදගත් නිසා.
හොඳයි ජගත්, එහෙමනම් අපි මෙවරත් සාකච්ඡාවට නිමාවක් තබමු. ඒ වගේම අද සාකච්ඡාවට සම්බන්ධ වුණු කතුවරිය විනීතා විජේරත්න ඔබටත් ස්තුතිවන්ත වෙනවා. සාකච්ඡාවට නැවත වතාවක් සවන් දෙන්න පුළුවන් වැඩසටහන අහවරු වුණාට පස්සේ වෙබ අඩවියට ගිහිල්ලා www.sbs.com.au/sinhalese වෙබ අඩවියට යන්න. මාසික විශේෂාංග සඳහා වෙනමම තීරුවක් තියෙනවා. ඒ හරහා මාසික විශේෂාංගයක් ලෙසින් මේ වැඩසටහනට නැවතත් ඔබට සවන් දෙන්නට පුළුවන්. අපි මාසයකින් පස්සේ නැවත වතාවක් හමු වෙන්නේ අගෝස්තු මාසේ අවසාන අඟහරුවාද. අද වැඩසටහනට සම්බන්ධ වුණු මේ ග්‍රන්ථ දෙකේ කතුවරිය විනීතා විජේරත්න, ඒ වගේම ජගත් ජේදරිසිංහ, ඔබ දෙපළටම බොහොම ස්තුතියි.
ස්තුතියි දිලුක්ෂි.
සාහිත්‍ය සම්භාෂණ පොතපත දෙස හෙළන විමසුම් මැසේජ්.